SBS Radio.
පෙබ්‍රවාරි මාසේ 21 වෙනිදා, ඒ කියන්නේ ඊයේ දවසේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අතිශයින්ම තීරණාත්මක දවසක් වුණා. විශේෂයෙන්ම දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් සරංගය ආරම්භ වුණා. ආසියානු වාර්තාවක් අභිමුව සිටමින් තමයි මේ ටෙස්ට් සරංගය ආරම්භ කරේ ශ්‍රී ලංකා කණ්ඩායම. ඒ වගේම බාලගිරි දෝෂයට ලක්වෙච්ච ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයත් ඊයේ දවසේදී පැවැත්වුණා. මේ නිසාම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අතිශයින්ම තීරණාත්මක දවසක් බවට ඊයේ දවස පත් වුණා. අපි ඒ අතිශය තීරණාත්මක සිද්ධිත් සමග අද දවසේදී සතිය ක්‍රීඩා විග්‍රහය ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. අපේ සුපුරුදු හිතවත ආදත් ඇවිල්ලා ඉන්නවා ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. අයිබෝන් සුබෝදෑසනක් රංගන.
අයිබෝන් මදුර සුබෝදෑසනක්.
හොඳයි රංගන, අපි පටන් ගමු. ඊයේ දවසේදී ආරම්භ වෙච්ච ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරඟයෙන් ප්‍රථම දිනේ නිමාවන විට ශ්‍රී ලංකාව ජයග්‍රාහී දිනයක් බවට පත් කරමින් ඉතා හොඳ ආරම්භයක් ලබාගෙන තිබෙනවා.
මම හිතන්නේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ ලද ජයග්‍රහණය නිසාවෙන් වන්නට ඕනේ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රථම දිනේ නිමාවට පත්වන විට ඉතාමත්ම හොඳින් මේ ටෙස්ට් ක්‍රිකට් තරගයට පිවිසී තිබෙනවා. ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ පිළිබඳව අප කෙටියෙන් යමක් සඳහන් කරනවා නම් ශ්‍රී ලංකාව සමත් වෙනවා ඩර්බන්හිදී පැවැත්වුණු එම ප්‍රථම තරගයේ එක් කඩුල්ලක සියුණු ජයග්‍රහණයක් හිමි කර ගන්නට. එම ජයග්‍රහණයේ පිටුපස සිටියේ ශ්‍රී ලංකාවේ කුසල් ජනිත් පෙරේරායි. ලකුණු 153ක් නොදැවි ලබා ගන්නට ඔහු සමත් වුණා. මේ ඔහුගේ පෞද්ගලික දෙවන ශතකයයි. අනුව මේ ඉනිම වසර 142ක් වන ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ එතෙක් මෙතෙක් වාර්තා වූ හොඳම ටෙස්ට් ඉනිම ලෙස පසුගිය සතියේදී නම් කරනු ලැබුවා. ඒ අනුව මෙම ඉනිම වෙනුවෙන් ඔහුට හිමි වූ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ලකුණු 897.2ක් ලෙසයි වාර්තා වන්නේ. එය සමත්වනවා මීට පෙර ප්‍රථම ස්ථානයේ සිටි ග්‍රැහම් බූස්ගේ වාර්තාව බිඳ හෙළන්නටත් මීට සාධක කිහිපයක්ම තිබෙනවා. ඔහු තනිවම තමයි මෙම ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ. ඒ වගේම විශ්ව ප්‍රනාන්දුගේ දායකත්වයත් මෙහිදී අතිශයින්ම වැදගත් සාධකයක් බවට පත් වුණා. ශ්‍රී ලංකා නවක ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඉතාමත්ම ඉහළ මට්ටමක පැවතුණා. ලසිත් ඇබුල්දෙනය සාම්ප්‍රදායික වමත් පන්දු යවන්නෙකුගේ ඉරියව්වෙන් නූතන ක්‍රිකට් පිටිය ආක්‍රමණය කළා කිව්වොත් නිවැරදි. කඩුලු පහක් බිඳහෙලීමට සමත් වුණා දෙවන ඉනිමේදී. ඒ වගේම නවක ක්‍රීඩකයෙකු ලෙස ඕෂධ ප්‍රනාන්දු ඉතාමත්ම හොඳින් පන්දුවට පහර දෙන ආකාරයේ දක්නට ලැබුණා. කෙසේ වෙතත් මදුර මේ ජයග්‍රහණයෙන් මොහොතකට පසුව ICC නවතම Facebook පිටුව ඔවුන්ගේ cover page එක අප්ඩේට් කරනු ලැබුවා. කුසල් ජනිත් පෙරේරාගේ ඒ සුවිශේෂී ඡායාරූපය මේ ඇත්තෙන්ම ඉතාමත්ම ඔහුට දැක් වූ ඉහළ ගෞරවයක් ලෙසත් සඳහන් කිරීමේ හැකියාව තිබෙනවා. මේ ඉනිම මීට පෙර වසර 20කට පෙර බ්‍රයන් ලාරා වාර්තා කළ මීට බොහෝ දුරට සමාන ඉනිම අභිභවාගිය ඉනිමක් ලෙසත් බොහෝ ක්‍රිකට් විචාරකයන් හඳුන්වනු ලැබුවා. ඒ අනුව ඒ ජයග්‍රහණයේ උද්දාමයක් සමග තමයි ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට පිවිසියේ. එහිදී ඉතාමත්ම හොඳින් ප්‍රථම ඉනිමේ පන්දු යවන ආකාරය අපට දක්නට ලැබුණා. කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව තමන්ගේ ප්‍රථම ඉනිමට සියලන් දෙවි ලබා ගත්තේ ලකුණු 222ක් පමණයි. විශ්ව ප්‍රනාන්දු නැවත ක්‍රියාත්මක වුණා. කඩුලු 3ක් බිඳහෙලීමට සමත් වුණා. කසුන් රාජිතත් කඩුලු 3ක් බිඳහෙලමින් ශ්‍රී ලංකාවට ඉතාමත්ම ඉහළ දායකත්වයක් ලබා දෙන්නට සමත් වුණා. ධනංජය සිල්වාත් අවසන් මොහොතේ කඩුලු 2ක් බිඳහෙලීමට සමත් වුණා. කෙසේ වෙතත් මෙහිදී පන්දු රැකීමේදී ශ්‍රී ලංකාවේ අනාගත බලාපොරොත්තුවක් වන වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙනියගේ ඇඟිල්ලේ පන්දුවක් වැදුණා වම් අතේ මහපට ඇඟිල්ලේ. කෙසේ වෙතත් අස්ථි බිඳීමකට ලක් වී තිබෙන බව තමයි මේ වන විට වාර්තා වන්නේ. ඒ අනුව අවම වශයෙන් ඔහුට සති 6ක කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් වීමට සිදුවනවා. යම් ආකාරයකින් අවශ්‍ය වුවහොත් පමණක් ශ්‍රී ලංකා දෙවන ඉනිමේදී පන්දුවට පහර දීමට ඔහුට හැකියාවක් තිබෙනවාද යන්න සම්බන්ධයෙන් යම් ආකාරයක බලාපොරොත්තුවක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. එසේ නොවන්නට ඔහු කිසිදු ආකාරයකින් මේ තරගයේ නැවතත් පන්දු ගැවීමට ඉදිරිපත් වන්නේ නැහැ. ඒ වගේම අප විශ්ව ප්‍රනාන්දු පිළිබඳව සඳහන් කරනවා නම් මෙම තරගයේ ප්‍රථම ඉනිමේදී හෂිම් අම්ලා පළමු පන්දුවෙන්ම දවා ගන්නට විශ්ව ප්‍රනාන්දු සමත් වුණා. ඒ තමයි තරඟ 124ක් වන හෂිම් අම්ලාගේ තරඟ දිවියේ ප්‍රථම පන්දුවෙන්ම දැවී ගිය ප්‍රථම අවස්ථාව. ඒ අනුව ශ්‍රී ලංකාව ඉතාමත්ම හොඳින් මේ තරගයට මුහුණ දෙනවා. නමුත් ප්‍රථම ඉනිමේදී දිනේ නිමාවට පත්වන විට ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 60ක් ලබාගෙන සිටියා. තවත් ලකුණු 162ක් ප්‍රථම ඉනිමේදී පිටුපසින් තමයි ශ්‍රී ලංකාව සිටින්නේ. කෙසේ වෙතත් මගර ඔබ සඳහන් කළ ආකාරයටම කිසිදු ආසියාතික රටක් සමත් වී නැහැ. දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රහණයක් හිමිකර ගන්නට ඔස්ට්‍රේලියාව සහ එංගලන්තයේ පමණයි මෙතෙක් මෙතෙක් සමත් වී තිබෙන්නේ. මේ දකුණු අප්‍රිකානු තනතිරුවල තරඟාවලි ජයග්‍රහණයක් හිමිකර ගන්නට, ඒ වගේම අවසන් තරඟාවලි හතම දකුණු අප්‍රිකාව තමන්ගේ මවුල්නේදී ජයග්‍රහණය හිමිකරගෙන තිබෙනවා. ඒ අනුව යම් ආකාරයකින් මෙම තරඟය ජය ගන්නට හෝ ජය පරාජයෙන් තොරව අවසන් කරන්නට ශ්‍රී ලංකාව සමත් වුවොත් ඉතිහාසයේ නැවත ලියන තරඟාවලියක් බවට පත්වනවාට කිසිදු සැකයක් නැහැ. නමුත් සඳහන් කරන්නට ඕනේ මේ තරඟයේ පළමු දිනේ නිමාවට පත්වන විට නියත වශයෙන්ම සඳහන් කරන්නට පුළුවන් කාලගුණෙන් බාධාවක් ඇති නොවුනහොත් මෙම තරඟයත් ප්‍රතිඵලයක් සහිතව තමයි නිමාවට පත්වන්නේ. මදුර
ඔව් අපි නැවතත් කතා බහ කරන්නේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සම්බන්ධයෙන්. ප්‍රථම ටෙස්ට් තරඟයේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ විවේකාගාරය තුළ ඇතිවෙච්ච ඒ උණුසුම් සහගත සිද්ධියේ වීඩියෝව සමාජ ජාල මාධ්‍ය ඔස්සේ පිටවීමත් සමග නැවතත් උණුසුම් තත්ත්වයක් මතු වුණා. මේ අතරතුරේදී ක්‍රිකට් ප්‍රවීණයන්, ක්‍රිකට් විචාරකයන් සහ සාමාන්‍ය ජනතාව, ක්‍රිකට් ලෝලීන් සහ ක්‍රිකට් ක්‍රීඩකයන් පවා මේ පිළිබඳව විවිධාකාරයේ අදහස් දැක්වුවා. රංගන, අපි කැමතියි දැනගන්නට ඒ වීඩියෝව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන නවතම තත්ත්වය මොකක්ද කියලා.
මං හිතන්නේ මදුර මේ වන විට ශ්‍රී ලංකා කළමනාකරුවා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ක්‍රිකට් ආයතනයෙන් ලබා දී තිබෙනවා. මුලින්ම සඳහන් කරන්නට ඕනේ මදුර ක්‍රිකට් ක්‍රීඩාව ගැන හෝ එහි තාක්ෂණය ගැන හෝ නැතිනම් ඩ්‍රෙසිං රූම් එකේ කල්චර් එක පිළිබඳව හෝ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය පිළිබඳව හෝ ප්‍රාමාණික දැනුමක් නැති බොහෝ පිරිස් මේ වන විට ෆේස්බුක් හරහා තමන්ගේ පේජ් නිර්මාණය කරගනිමින් තමන්ගේ මතය සමාජගත කරමින් සිටින අවස්ථාවක තමයි මේ වීඩියෝවත් එළි දකින්නේ. එහිදී සඳහන් කරන්නට ඕනේ ඔවුන් ඉදිරිපත් කරන මතය සෑම විටම 100%ක් නිවැරදි මතයක් නොවේ. නමුත් ඒ සමාජගතවර නිසාවෙන් යම් ආකාරයක සමාජය තුළ මතයක් ඇති කිරීමේ හැකියාව එම බලය ඔවුන්ට හිමි වී තිබෙනවා. මෙය ඉතාමත්ම වගකීමෙන් පරිහරණය කළ යුතු මාධ්‍යයක් බවත් ඔවුන් වටහා ගත යුතුයි. මෙහිදී සඳහන් කරන්නට ඕනේ කුසල් ජනිත් පෙරේරා මදුර එම වීඩියෝවට අනුව එක් අවස්ථාවක සඳහන් කරනවා තරහා නිසා මේ ආකාරයෙන් තමා ක්‍රීඩා කළ බව. මෙහි වරදක් තිබෙනවා ඇත්ත වශයෙන්ම. එසේ වන්නේ තරහා නොමැති අවස්ථාවක ඔහු මේ ආකාරයෙන් පන්දුර පහර දෙන්නේ නැතිද යන ප්‍රශ්නාර්ථය ක්‍රීඩා ලෝලින් ඇතිවනවා. ඒ වගේම සුරංග ලක්මාල් එක් අවස්ථාවක සඳහන් කරනවා පුහුණු කරුවා වෙනුවෙන් අප තරඟ ජයග්‍රහණය කළ යුතු බව. නමුත් මතක් කරන්නට ඕනේ පුහුණු කරුවා වෙනුවෙන් එක් තරඟයක ජයග්‍රහණය පුද කිරීමේ කිසිදු වරදක් නැහැ. ඒ ලෝකයේ බොහෝ රටවල් වල සිදුවන දෙයක්. එයත් අප සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම කුසල් ජනිත් පෙරේරා එක් අවස්ථාවක සඳහන් කරනවා BBC සිංහල සේවයේ සමගින් ඔහු සඳහන් කරේ තරහක් තිබුණා කියලා තමන් සමගම බව. මක් නිසා දෙයක් තමා කෙතරම් පෞද්ගලික දක්ෂතා දැක්වුවත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමට එතෙක් අවස්ථාව නොලැබුණ නිසා ඒ සම්බන්ධයෙන් තමා සමගම තරහෙන් සිටි බව. ඒ නිසා මේ ඉනිම පිළිබඳව තමා සතුටු වන බව. කෙසේ වෙතත් වචනයක වැරද්දක් උලුප්පා දක්වමින් යම් ආකාරයකින් යම් පිරිසක් උත්සාහ දරනවා නම් මේ ආකාරයෙන් කරුණු ඉදිරිපත් කරන්නට සමාජගත කරන්නට එයත් නිවැරදි නොවේ. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයනුත් මීට වඩා යම් ආකාරයක පරිණත ආකාරයට හැසිරිය යුතු බවත් සඳහන් කරන්නට ඕනේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්විය හැකි ශ්‍රී ලංකාවේ සිටින්නා වූ ඉතාමත්ම වැදගත් පුද්ගලයෙක් තිබෙනෙක් සිටිනවා. ඒ තමයි මහේල ජයවර්ධන කුමාසංගක්කාර සමගින් හිටපු නායකයෙක් වන අර්ජුන රණතුංග. මේදී මහේල ජයවර්ධන මෙන්න මේ ආකාරයෙන් මේ කාරණාව සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.
කණ්ඩායමේ ඇතුළේ දේවල් කණ්ඩායමේ ඉදිරියේ කතා කරන එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් මම හිතන්නේ කතා කරපු හැම ක්‍රීඩකයෙක්ම තාමත් වගකීමකින් යුතුව කතා කරේ. අවාසනාවකට පෞද්ගලිකව කතා කරපු දේවල් එළියට ආපු එක මම හිතන්නේ ඉතාමත් කනගාටුයි. දැන් ඉදිරියේදී ඔවුන් වග බලා ගත යුතුයි ඒ දේවල් එළියට එන්නේ නැතුව තියන්නේ. අපි මේ ක්‍රීඩාපටිය ගැන ටිකක් උපේක්ෂාවෙන් බලන්න ඕනේ.
එවගේම මදුර කුමාර සංගක්කාරත් මෙන්න මේ කාරණාව සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියේ මේ ආකාරයෙන්.
ක්‍රීඩාගාරයේදී ඉතාමත් සමීපව එකට කණ්ඩායමක් හැටියට කතා බහ කරන දේවල් පටිගත කරලා එළියට දාන්න මං හිතන්නේ අවශ්‍යතාවයක් නැහැ. අපිටත් විශේෂ දූ ඒ වගේම ප්‍රශ්න තිබ්බා. නමුත් මං හිතන්නේ අපේ වාසනාවට අපේ පරිණත වූ අත්දැකීම් විශාල ප්‍රමාණයක් තිබ්බ. වයසිනුත් සාමාන්‍ය අන්දමකින් පරිණත වුණ කණ්ඩායමක් තමයි හිටියේ. නමුත් දැන් කණ්ඩායම ගත්තාම ඉතාමත් ලාභාලයි. ඔවුන්ට අපිට දැනෙන පීඩනය තමයි හිතන්නේ වැඩි වෙලා දැනෙනවා ඇති.
මේ ප්‍රථම තරඟයේ ජයග්‍රහණයට සුබපැතුම් එක් කරන අතරම හිටපු නායක අර්ජුන රණතුංග මහතා මේ කාරණාව සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා සිටියා.
අපි තරඟයක් ඉවරුනහම ජයග්‍රහණය කරපුවාම ඒක ඇතුලේ අපි එක එක විදිහට ඒක ක්‍රියාත්මක වෙනවා. අපි ඔයිට වඩා කතා කරලා තියෙනවා, ඔයිට වඩා දේවල් වෙලා තියෙනවා. හැබැයි ඒවා පිටට ගිහින් නැහැ. මේක කරපු මිනිහා කවුද කියලා බලලා, මාධ්‍යට දුන්නේ කෙනා කවුද කියලා බලලා, ඒ දෙන්නම ඉස්සලාම එළවලු දාන්න ඕනේ.
ඒ වගේම තරහ පිරිමසා ගන්නට හෝ කිසිවෙකුගේ බලය පෙන්වීමට තරඟ නොකර හැමදාම ශ්‍රී ලංකා කණ්ඩායම තනි නොකර ලඟින් සිටි මේ ගෞරවාන්විත ශ්‍රී ලංකේය ප්‍රේක්ෂකින් අමතක නොකර ඔවුන් වෙනුවෙන් සහ තමන්ගේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ක්‍රීඩකින් අදිටන් කරගත යුතුයි. ඒ වගේම මීට වඩා තරමක් දුරට පරිණත බවක් පෙන්විය යුතු බවත් සඳහන් කරන්නට ඕනේ මදුර.
අප ඊළඟට අවධානය යොමු කරන්නේ මේ දවසේදී පැවැතිච්ච ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සම්බන්ධයෙන් තිලංග සුමතිපාල පාර්ශවයේ සහ අර්ජුන රණතුංග පාර්ශවයේ තමයි මේ දවසේදී තරඟ වැදුනේ. තිලංග සුමතිපාල මෙවර නිලවරණයට ඉදිරිපත් නොවුනත් ඔහුගේ පාර්ශවයෙන් පුද්ගලයන් කිහිප දෙනෙකු ප්‍රධාන තනතුරු හත සඳහාම යෝජනා කළ තිබුණා. අපි මේ පිළිබඳවයි කතා බහ කරන්නේ. රංගන, අපි දැක්කා විශේෂයෙන්ම ඊයේ නිලවරණය අවසන් වීමත් සමග මේ තාක් දුරට ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ෆේස්බුක් පිටුවේ මේ සම්බන්ධයෙන් විවිධාකාරයේ මහජන අදහස් පළ වෙලා තිනවා. බොහෝ මහජන අදහස් වලට අනුව ඔවුන් එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ ඊයේ දවසේදී මේ ලැබිච්ච ප්‍රතිඵලයත් එක්ක. අපි කැමති ශ්‍රී ලංකාවෙන් වාර්තාව නලුත්ම තොරතුරු දැනගන්නට.
ඔව් මදුර, ජනතාව කැමති වුණත් නැතත් මං හිතන්නේ මේ පවත්නා වූ ඡන්ද ක්‍රමයට අනුව මෙය තමයි කවදා හෝ ලැබෙන ප්‍රතිඵලය බවට පත් වී තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් ක්‍රීඩා ලෝලීන් තුළ ඉතාමත්ම පැහැදිලි කලකිරීමක් තිබෙන බවත් අපි අනිවාර්යෙන්ම සඳහන් කරන්නට ඕනේ. එනෝ තමයි සභාපති ධූරයේ සඳහා තිලංග සුමතිපාල පාර්ශවයේ නියෝජනය කරමින් ඉදිරිපත් වූ ශම්මි සිල්වා මහතා ඡන්ද 83ක් ලබා ගනිමින් ඔහුගේ ප්‍රතිවාදියා වූ ජයන්ත ධර්මදාස මහතා ඡන්ද 56ක් පමණක් ලබා ගනිද්දී සභාපති ධූරයට පත්වන්නේ. උප සභාපති ධූර දෙක සඳහා රවීන් වික්‍රමරත්න මහතා, චේ මතිවරණ මහතා තේරීපත් වනවා. අප දන්නවා රවීන් වික්‍රමරත්න මහතාට පසුගිය පරිපාලන සමයේදී ඍජුවම දූෂණ චෝදනා එල්ල වී තිබුණා. නමුත් ඒ සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණ පිළිබඳව තවමත් යමක් සඳහන් වන්නේ නැති වටපිටාවක ඔහු නැවතත් උපසභාපති ධූරයේ සඳහා තරඟ වැදී ඒ ජයග්‍රහණය කරන්නට සමත් වනවා. උපසභාපති ධූරයේ සඳහා තරඟ වැදුනා හිටපු 96 ලෝක කුසලානේ ජයගත් නායකයා අර්ජුන රණතුංග. ඔහු ලබා ගත්තේ ඡන්ද 72ක් පමණයි. තුන්වන වතාවටත් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඡන්දයක් සඳහා ඉදිරිපත් වී එය පරාජිතපත් වූ අවස්ථාවක් ලෙස මේ සඳහන් කරන්නට පුළුවන්. ඒ අනුව තමයි ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් මහමැතිවරණයකට වඩා උණුසුම් මුහුණුවරක් ගන්නා වූ ක්‍රිකට් නිලවරණය ඊයේ දිනේදී නිමාවට පත්ුනේ. නැවතත් ශ්‍රී ලංකා සුමතිපාල පාර්ශවයට පැහැදිලි ජයග්‍රහණයක් ඉදිරි වසර දෙකක කාලය සඳහා හිමි කර දෙමින් මේ සම්බන්ධයෙන් කුමන පාර්ශවයකට විරුද්ධත්වයක් තිබුණත් මේ පවත්නා ඡන්ද ක්‍රමය අනුව මේ වෙනස් කිරීමට හැකියාවක් නැති බව තමයි බොහෝ දෙනෙකු සඳහන් කරන්නේ. මක් නිසාද? ඡන්ද 142ක් තිබෙනවා. මේ ඇතැම් සංගම් ඉදිරියට පැමිණෙන්නේ මේ නිලවරණ පවත්වන සමයේ පමණයි. නාම මාත්‍රික සංගම් ලෙසයි පවතින්නේ. ඔවුන්ගේ ඡන්ද ඉතාමත්ම පහසුවෙන් මුදලට ලබා ගැනීම හැකියාව තිබෙනවා. මෙන්න මේ තත්ත්වය තුළ තමයි මේ ඡන්ද ප්‍රතිඵලය නිර්මාණය වන්නේ. කෙසේ වෙතත් මෙම නිලවරණයේ ජයග්‍රහණය කිරීමෙන් පසුව අභිනව සභාපතිවරයා ශම්මි සිල්වා මහතා මේ ආකාරයෙන් මාධ්‍යයට අදහස් දක්වා සිටියා.
ඇත්තටම මේක මට හාම්බෙන් හම්බෙච්ච එකක්. ඊයේ දවාලේ හම්බෙච්ච එකක් මට මේක. මේතුමා තමයි මේකේ සභාපති වෙන්න හිටපු එකන. මන් දන්නේ මගේ මොන දෛවයක් තිබිලා මේක මට හම්බුණාද කියලා. කොහොම හරි ලංකාවේ ක්‍රිකට් එක උඩට ගන්න තමයි මගේ කමිටියේ තියෙන පරමාර්ථය. අපි කාගෙත් කක්කත් වෛරය පිළිමා ගන්න මේව නැහැ. මේක මෙතන ඉවර. එක මැච් එකක් ගහලා එක පැත්තක් දින්න, එක පැත්තක් පෙරදුනා. එතනින් පස්සේ අපි ඩ්‍රෙසින් රූම් එකේ ගිහිල්ලා ඔක්කොම එකට ඉඳලා අපි එකට කාලා බීලා අපි ඒ සහයෝගයෙන් අපි වැඩ කරන්න තමයි මම මේව ගන්න.
ඡන්දයේ පරාජයට පත්වීමෙන් පසුව සභාපති ධූරයට තරඟ වැදුණු ජයන්ත ධර්මදාස මහතා මාධ්‍යයට අදහස් දක්වා සිටියේ මේ ආකාරයෙන්.
නිර්වාණය ප්‍රතිපද දුන්නා මම පරාදයි. මම හිතන්නේ ක්‍රිකටුත් පරාදයි. මෙහෙමනම් ලංකාවේ ක්‍රිකට් යන්නේ ලංකාවේ ක්‍රිකට් උල්ට අනිත්‍යව සංඛාරා තමයි. මොනා හරි දෙයක් සිද්ධ වෙලා තියෙනවා යටින්. බලධාරීන් හොයලා බලන්න ඕනේ මොකද්ද මෙහෙම වෙන්නේ හේතුව කියලා.
එනුව ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජයග්‍රහණය කරන්නට සමත්වත් අර්ජුන රණතුංග මහතා මේ දක්වා සමත් වී නැහැ. ඡන්දයකින් නිලවරණයේ ජයග්‍රහණය කරන්නට අදාළ පරාජයෙන් පසුව අර්ජුන රණතුංග මහතා මෙන්න මේ ආකාරයෙන් තමයි මාධ්‍යයට අදහස් දක්වා සිටියේ.
මේක තනගන්නේ මේක සෞදුවක්. මම කනගාටු වෙන්නේ නැහැ. මම සන්තෝෂ වෙනවා. මම පෙරදිච්ච එක තව පාරක් මේ තුන්වෙනි පාර මම ක්‍රිකට් නිලවරණයකට පෙරදුනේ. තරඟ පාවා දීම් කරපු අයටම, මුදල් පිට රට යවපු අයටම, සෞදු ව්‍යාපාරේ ඉන්න අයගේ සහයෝගයටම ක්‍රිකට් වල නිලවරණේ ඡන්ද දෙනවා කියන්නේ. එතනින් එහාට තව මොනවද අපි කතා කරන්න ඕනේ?
කර්ම කාරණා මෙසේ වුවත් මදුර හරින් ප්‍රනාන්දු ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කර තිබුණා ඊයේ දිනේදී කවුරුපත් තුරත් සංඝ මහේල සහ අරවින්ද කමිටුව ඉදිරිපත් කළ වාර්තාව ක්‍රියාවට නැංවිය යුතු බව. නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් ඊයේ දිනේදී පළමුවෙන්ම මාධ්‍යයට අදහස් දක්වමින් ශම්මි සිල්වා මහතා සඳහන් කර සිටියේ එම වාර්තාව පිළිගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විය යුතු බවත් උදාහරණයක් ගෙන ඔහු සඳහන් කරනවා. ඉන්දියාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් වන සුනිල් ගවාස්කර්, කපිල් දේව් වගේම සචින් තෙන්දුල්කර් කොතරම් සුපිරි ක්‍රීඩකයන් වුවත් පරිපාලනය ගතගතන්නේ නැති බව, ඒ අනුව පරිපාලනය කරගෙන යෑමට තමන්ට ඉඩ ලබා දිය යුතු බවත් ඔහු සඳහන් කරනවා. ඒ අනුව ආරම්භ වීමටත් පෙර විෂම්මුතික තත්ත්වයක් තිබෙන බව තමයි සඳහන් කරන්නට ඕනේ. මුරලිදරන් මීට පෙර මාධ්‍යට අදහස් දක්වමින් සඳහන් කර සිටියා, මහමැතිවරණයකට ඉදිරිපත් වීමෙන් තමන්ට කොළඹ දිස්ත්‍රික්කයේ වුවත් ජයග්‍රහණය කිරීමට හැකියාව තිබෙනවා. නමුත් මේ ක්‍රිකට් නිලවරණය නම් ගමන්ත ජයග්‍රහණය කිරීමට හැකියාවක් නැති බව මම හිතන්නේ ඒ ප්‍රකාශයෙන් ගම්‍ය වනවා. බදුර කොයි තරම් දුරට මේ නිලවරණයේ ඡන්ද ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය දූෂිතද යන්න.
අපි ඊළඟට අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්. ශ්‍රී ලංකාවට තවත් අලුත් කෞතුකාගාරයක් හිමි වුණා මේ සතියේ මැද භාගයේදී. ඒ තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය. රංගන, අපි කැමතියි මේ පිළිබඳව දැනගන්නට.
ඊයේදී ප්‍රථම වතාවට තමයි මේ ආකාරයෙන් ක්‍රිකට් කෞතුකාගාරයක් විවෘත කෙරුණේ. ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ ඇති ස්ථානයේම තමයි මෙම කෞතුකාගාරයක් විවෘත කෙරුණේ. ක්‍රීඩා මාත්‍ය හරින් ප්‍රන්දු මහතා තමයි මේ අවස්ථාවට සහභාගී වුණේ. ඒ වගේම එක් දින නායක ලසිත් මාලිංගත් මේ අවස්ථාවට එක් වී සිටියා. මෙම කෞතුකාගාරයේ තුර ඉතාමත්ම වටිනා ඡායාරූප රැසක් සමන්විතයි. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පුරාවටම ඔවුන් ජයග්‍රහණය කළ සියලුම කුසලාන මෙම ස්ථානයේ එක් ස්ථානයකදී නැරඹීමේ හැකියාව තිබෙනවා. ටෙස්ට් වරම් හිමි කරගන්නට පෙර වකවානුව, ඒ වගේම ටෙස්ට් වරම් හිමි කරගත්තායින් පසුව ශ්‍රී ලංකාව ලබාගත් සෑම ජයග්‍රහණයක්ම, එක් දින තරඟවලදී ශ්‍රී ලංකාව ලබාගත් සෑම ජයග්‍රහණයක්ම වගේම 20x20 තරඟ රටාවෙත් ශ්‍රී ලංකාවේ සෑම තරගයක් සම්බන්ධයෙන්ම අදාළ ඡායාරූපය වගේම කුසලාන මෙහිදී ප්‍රදර්ශනය කෙරෙනවා. මේ පාසල් සිතුවම් නම් නැරඹීම නොමිලේ බව තමයි වාර්තා වන්නේ. උදෑසන 9 සිට හවස 5 දක්වා ක්‍රීඩා ලෝලීන්ට මේ නැරඹීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව නියෝජනය කළ සෑම ක්‍රීඩකයෙකුගේ වගේම නායකයෙකුගේම ඡායාරූපත් මෙහිදී තිබෙනවා. නමුත් සඳහන් කරන්නට ඕනේ, මදුර ශ්‍රී ලංකාවේ සමස්ත ක්‍රිකට් ක්‍රීඩාවම යම් දිනක මෙම කෞතුකාගාරයේ ඇති ඡායාරූපයක් බවට පමණක් නොකර රැකගැනීමේ වගකීම වත්මන් ක්‍රිකට් පරිපාලනයට හිමිවන බව සඳහන් කරන්නට ඕනේ. නැත්නම් හුදෙක් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවත් කෞතුකාගාරයක ඇති ඡායාරූපයක් බවට පමණක් පත්වීම වැළැක්විය නොහැකි කාරණාවක් බවට පත්වනවා. මදුර
අපි අවසාන වශයෙන් අවධානය යොමු කරන්නේ දකුණු අප්‍රිකානු එක්දින තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කිරීම සම්බන්ධයෙන්. ශ්‍රී ලංකාවේ එක්දින සංචිතය සහ 20x20 සංචිතය පසුගියදා නම් කරනු ලැබුවා. ඒ අතරතුරේදී අකිල ධනංජයත් නැවතත් මේ සංචිතයට එකතු වුණා. අපි කැමති රංගනයේ පිළිබඳව අවසාන වශයෙන් කතාබහ කරන්නට.
අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බවට පසුගියදා ICC නිවේදනය කිරීමත් සමග තමයි ඔහු මෙම 17 වෙනිදාගේ සමන්විත ශ්‍රී ලංකා එක්දින සංචිතයට නම් කර තිබෙන්නේ. ඔහු චෙන්නාහිදී තමයි පසුගියදා එම අවසන් පරීක්ෂණයට පෙනී සිටියේ. කෙසේ වෙතත් සඳහන් කරන්නට ඕනේ, ඔහුට පන්දු යැවීමේ නීතිමය අවසරය තිබෙනවා. නමුත් තවදුරටත් පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කිරීමෙන් පසුව ඔහුට සුපුරුදු රිද්මේ ලබා ගත හැකිද යන්න තමයි ප්‍රශ්නාර්ථයක් බවට පත් වී තිබෙන්නේ. ඒ වගේම සඳහන් කරන්නට ඕන කාරණාවක් තිබෙනවා මදුර. ඒ තමයි අකිල ධනංජය ජාත්‍යන්තර තරඟයක පන්දු යවන ඕනෑම අවස්ථාවක විනිසුරට හෝ තරඟ තීරකවරයාට බලය තිබෙනවා පිටියේදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත නම් ඒ සම්බන්ධයෙන් නැවත වතාවක් ICC දැනුවත් කරන්නට ඒ හැරෙන්නට ඔහුට බාධාවක් නැහැ. ඔහුගේ ඕනෑම පන්දුවක් ජාත්‍යන්තර තලය තුළ ඉදිරිපත් කිරීමට එල්ල කිරීමට බාධාවක් නැහැ. සෑම පන්දුවක්ම නීතියානුකූල රාමුව තුළ තිබෙන බව තමයි ICC සඳහන් කර තිබෙන්නේ. ඒ අනුව අකිල ධනංජය සමගින් නම් කළ ක්‍රීඩකින් 17 දෙනා මෙසේ එක් දින තරඟාවලිය සඳහා ලසිත් මාලිංග නායකයා, අවිෂ්ක ප්‍රනාන්දු, උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, අකිල ධනංජය, ඇන්ජලෝ පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, හමිදු මෙන්ඩිස්, ප්‍රියාමාල් පෙරේරා, ඉසුරු උදාන, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත සමගින් ලක්ෂාන් සඳකැන්. යනුව තරඟ පහකින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟය මාර්තු මස 3 වනදා දිවා තරඟයක් ලෙස පැවැත්වීමට නියමිතයි. මදුර සඳහන් කරන්නට ඕනේ, 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වන්නට තවත් දින 98ක කාලයක් පමණයි ඉතිරිව තිබෙන්නේ. ශ්‍රී ලංකාව තමන්ගේ මූලික සංචිතය එළබෙන අප්‍රේල් මස 23 වනදාට පෙර නම් කළ යුතුයි. එහි යම් වෙනස්කමක් තිබෙනවා නම් මැයි මස 23 වනදා දක්වා කාලය තිබෙනවා වෙනස්කමක් කරන්නට. ඒ අනුව මේ අවසන් තරඟාවලියයි ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට පෙර පැවැත්වෙන ශ්‍රී ලංකාව කුමන කණ්ඩායමක්ද ලෝක කුසලානයට යවන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් අවසන් තීන්දු තීරණ ගැනීමට තිබෙන අවසන් තරගාවලිය තමයි මෙය. ඊට පෙර සඳහන් කරන්නට ඕනේ, තවමත් ආබාධිත තත්වයන්ගෙන් සම්පූර්ණ සුවය නොලැබූ පිළකින් කිහිප දෙනෙකු සිටිනවා. දුෂ්මන්ත ශමීර, ලහිරු කුමාර, නුවන් ප්‍රදීප් වගේම ඇන්ජලෝ මැතිව්, ඔවුන්ටත් මේ කණ්ඩායමේ ඉඩක් තිබෙන බවත් සඳහන් කරන්නට ඕනේ.
හොඳයි, ඒ පුවත සමගින් අද දවසේදී අපේ සතියේ ක්‍රීඩා විග්‍රහය නිමාවට පත් කරන්නයි සූදානම් වෙන්නේ. අපි ලබන සතියේ සිකුරාදා නැවත හමු වෙමු. ගෙවිගෙනන සතියේ උණුසුම් ක්‍රීඩා තතුවිතිත් සමග සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.